ධම්මායතනෙ කියලා වචනයක් පාවිච්චි කරනවා.
චක්කායතන රූපායතන සෝතායතන සද්දායතන ආයතන අපි එකක් විදිහට දැන් චක්කායතන චක්කු කියන එකට අජත්ත බහිද්ද දෙක ආයතන විදිහට හඳුන්වනවා චක්කායතන රූපායතන සෝතායතන සද්දායතන ආනායතන ඝාන
ගංගා
නාසයයි ගන්ධයයි කියන දෙක ආනායතන ගංගා ඊළඟට දිවයි රසයි ජීවායතන රසයි කයයි ස්පර්ශය තපොට්ටයි ආයතන පතරකාරය. දැන් මනයි ධම්මයි කියනකොට මන ආයතන ධම්මයි. ඒ දෙකම ආයතන විදිහට හැදින්නේ නේ. ඒක දොළොස් ආයතන විදිහට වර්ග කිහිපය. 6ක් කියන එක 12කට බෙදලා දෙන්න පුළුවන්. මොකද මේ අජ්ජත් බහිද්ද දෙකම එකකට එකක් සම්බන්ධයි. ඒකෙන් තොරව අනිත් එක කතා කරන්න බෑ. ඒ ආයතනේ අගත මොහොත කියනකොට සද්ද ඇහෙන මොහොත කිව්වොත් අපිට කන ගැන විතරක් කතා කරන්න බෑ සද්දෙන් තොරව. ඒ ඇසීම කියන එකේ ඥාති දෙකම එකට කතා කරනවා. ඒ ආයතනේ හටගත්තා නම් දෙපැත්තම හටගන්නවා. සෝතායතන ගත්තන සද්දායකට අදාළ සද්දායතන එතනම තියෙනවා. චක්කායතනයකට ගත්තන ඒකට අදාළ රූපායතන එතනම තියෙනවා. රූපේතරෝ ඇහැක් ගැන කතා කරන්න බෑ. ඇහේතරෝ රූපයක් ගැන කතා කරන්න බෑ. ඒ දැකීමට අදාළ. කණේතරෝ ශබ්දයක් ගැන කතා කරන්න බෑ. ශබ්දකේතරෝ කණක් ගැන කතා කරන්න බෑ. මේ කියන්නේ ඒ ආයතන ඉපදුන ක්ෂණය. අටගත්ත ෂණය ඊට කලිනුත් නෙමෙයි පස්සේ ආයතනයක් හටගත්තා කියන්නේ ආයතනයේ ඒකට අරමුණ වෙන ස්වභාවයේ දෙකම කතා කරනවා. මේ දෙකම ආයතන විදිහට තමයි සඳහන්. ඒ ආයතන හයක් කියන හැකනා ශරීර ශරීරයේ මාස ඒකම දොළොස් ආයතන කියනවා. ඇයි පයි කන ශබ්දය නාසයේ ගන්නේ දිවයි රසයි කයයි පොත්තේ මනයි ගන්න. දැන් මනසට අරමුණු වෙන්නේ මොනවද? ඇහැට රූප වගේ මනසට අරමුණේ ධම්ම. ධම්ම කියන්නේ මොන වගේ ස්වභාවයක්? ධම්ම කියලා අදහස් කරන්නේ මොන වගේ ස්වභාවයක්? හිතට අරමුණු වෙන ස්වභාවයක්. හිතට අරමුණු වෙන ස්වභාවය එළියේ තියෙන දෙයක්. එළියේ තියෙන දෙයක් නෙමෙයි. මනසෙම නිර්මාණයක් තමයි මනස දැනගන්නේ. දැන් මනස ගැන සඳහන් වෙන කාතාව ධර්මපදයේ පළවෙනි කාතාව. මනෝ පුබ්බං ගමාදම මනෝසෙත්තා මනෝමය. මනෝ පුබ්බං ගමාදම කියන්නේ ධම්මවලට කලින් මනස. එතන මනසේම නිර්මාණයක් තමයි ගන්න. මනස උල්ලේන කියන මනස ශ්‍රේෂ්ඨයි. මනෝසෙත්ත. ඒ වුණාට ධම්ම කියන එක මනෝමයයි. මනෝමය. ධම්ම කියන ස්වභාවය මනෝමයයි.
සිතිවිලි
කියලා කියන්න පුළුවන්. ඒ අදහස් කරන එක තමයි. හිතට එන සිතුවිලි කිව්වා ඒ අදහස වෙනවා. අභිධර්මයේදී වට චෛතසික කියලා කියනවා. සිතයි චෛතසික ධර්ම කියලා. ඒක ඒවා ඒවයි බ්‍රහ්ම කියන්නේ පොදුවේ මේ මනසට අරමුණු වෙන ස්වභාවය. දැන් හිතනවා කියන්නේ හිත මොනවා හරි දැනගන්න ඕනනේ. ඒ දැනගන්න ගතිය තමයි මේ මනසෙන් නිර්මාණය කරපු ස්වභාවයක් තමයි දැනගන්න. මනරම මනෝවිඥාන. දැන ගැනීමට මනෝවිඥාන කියනවා. දැනගත්තේ මොකද්ද කියන එක දහම. දැනගත්තේ මොකෙන්ද? මනස. තේරෙන මනස කියන්නේ ආයතනයක්. ඒතර මනසෙන් දැනගන්න මොනවා හරි ගතියක් තියෙනවා මොනවා හරි ගැන දැනගන්න ඕනේ. ඒ මොනවා හරි කියන එකට තමයි ධර්ම කියලා කියන්නේ. ඒක දැනගත්තා කියන්නේ මනෝ විඥාන. දැනගත්ත ගතිය දැනගන්න ගතියට විඥානය කියනවා. දැනගත්තේ මොනවද කියනකොට ධම්ම. මොකෙන්ද දැනගත්තේ කියලා අහුවොත් මනස. දෙක. සිත ආයතනයක් විදිහට ක්‍රියා කරන ආකාරය දෙකේ තුනකට කඩන්න ඕන. මනස කියන ආයතනෙන් මොනවද දෙයක් දැනගන්නවා ධම්ම කියලා. ඒ ධම්ම කියන එක හැමතිස්සෙම මනෝමය දෙයක්. ඒක තමයි අපිට දෙන්නේ. ධම්ම කියන්නේ එළියේ තියෙන මොනවෙන් හරි හදච්ච දෙයක් නෙවෙයි. අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් ආයතන වලට අරමුණු වෙන දෙයක්කුත් නෙවෙයි. දැන් හිතන එක පුළුවන්ද ඇහෙන් දකින්න? කණෙන් අහන්න පුළුවන්ද අල්ලපු එක්කෙනා හිතන්නේ මොනවද කියලා? බලන්න හොඳට අහගෙන ඉන්න. දෙවියන්ට නේද? නාසයට අහුවෙනවද? මෙයා හිතන්නේ මොනවද? නෑ. දිවට අහුවෙන්නේ නෑ. කායයට අහලා බලන්න. දැන් හැබැයි අනිත් ආයතන වලට ගෝචර නෑ ධර්ම කියන්නේ. ධර්ම කියන එක ගෝචර වෙන්නේ මනසට විතරයි. දැන් රූප කියන එක ගෝචර වෙන්නේ ඇහැට විතරයි. වර්ණ රූප ස්වද්ද කියන ඒවා ගෝචර වෙන්නේ කනට විතරයි. වෙන කිසිම ආයතනයකට ගෝචර නැහැ. මේ සද්ද ගැන ඕන හිතන්න. හිතනවා කියනකොට සද්දේ නෙමෙයි. මනසෙන් සද්ද ගැන හදාගත්ත දෙයක් තමයි හිතන. ධම්ම. ඒක හිතනකොට හැමතිස්සෙම මන ධම්ම මනෝය. දැන් අපි ඔබ නදන්න කමට අපි හිතනවා රූපයක් ගැන හිතන්නේ කියලා. රූපයක් ගැන හිතනවා වෙන්න පුළුවන්. හිතන එකේදී මනසට අරමුණන්නේ ධම්ම කියන ස්වභාවය නිසා රූපනේ. එළියේ තියෙන රූපේ නෙමෙයි. එළියේ තියෙන රූප ගැන හිතන ටික කියන්නේ ධම්ම. නේද? ඒක රූපේ සම්බන්ධයක් නැහැ සිතීම. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන් රූප දන්නේ අපි මොනවද හිතනවා. දන්නවද? තාන්ට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒ හිතන දේ තමයි දැනගන්න. හිතන රූපයක් කොහොමද? ආට හිතන්න බැරි රූපයක් නේද? අපි හිතනවා ඔය හිතන්නේ රූපේ ගැන කියලා. ඒකත් හිතන එකක්. හිතන රූපයක් නෙමෙයි. ඒ හිතෙන් රූපයක් හදනවා. ඒ දන්න. රූපමය ස්වභාවයක් ගතිය හිතෙන් නිර්මාණය කරනවා. ඕන නමක් දාගන්න පුළුවන්. චිත්ත රූප කියලා කියන්නේ. දැන් කිනා ඒ නම දාගන්න පුතම්ම නැතුව. චිත්තට ආරම්භ වෙනවා චිත්ත. නේද? ඒ ඕන නමක් දාගන්න. වචන දෙකලෙන් කිව්වොත් තව වචනයක් තියෙනවා. කීන බාතනක් කිව්වොත් තව වචනයක්. ඒ වගේ තමයි. දැන් මොකක් ගැනද කියන්නේ? චිත්තට අරමුණු වෙන සෝතපන්න. ඒ තමයි දාන. තලේ ලක්ෂණේ තමයි ඒක හිතේම නිර්මාණයක් කියන්නේ. ඒක තමයි හිතේ වැඩ. ඔබට දැන නම නෙමෙයි හදගත්තේ. අරමුණ කියන දෙයක් වෙන වචනයක් දාගන්න. හිත මොනවා හරි දැනගන්න ඕනේ. ඔන්න ඔයගොල්ලෝ ඒක ගතිය දැනගන්න කියන්නේ. හිත මොනවා හරි දැනගන්න ඕනේ. නේද? ඒකට දෙන නම තමයි අරමුණ වෙනවා කියන්නේ. දැන් මූණක් ගැන හිතුවහම
දැන්
අපේ මොඩකමට අපි යොක දාගන්නවා බාහිර දෙයක්
කියලා.
බාහිර දෙයක් නෙවෙයි. මනසෙම නිර්මාණය. ඒ අරමුණ. මනසට අරමුණ වෙන ස්වභාවය. අරමුණ කියන්නේ අරමුණ නෙවෙයි. මොකක් ගැන මොනවාද මොකක් කියන එක රූපයක් කියලා දන්නවා. ඒකයි ඊතර තමයි අපි ගැටලුව. එළියේ රූපයක් නැතුව හිතන්න පුළුවන් ද කියලා අහන්නේ ඒකයි. එළියේ රූපයක් හදන්නේ හිතුවට පස්සේ. ඉස්සෙල්ලා නම් හිතන්නේ නැහැ. ඒක එළියෙන් තියන්නේ ඊළඟ. ඒක මෝඩ ගන්න. අවිද්‍යාවෙන් කරන්නේ. ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒක නිකන් උදාහරණයක් ගත්තාම දැන් හීනයක් දකින්නවා කියල. ඊනෙත් අපින් එළියේ තියෙනවා. දැක්කට පස්සේ ඕනනම් එළියෙන් හොවන්න පුළුවන් තියෙනවා. දකින්න නේ? මනසේ නිර්මාණ මනස දැනගන්න. මේ මනසේ නිර්මාණ තියෙන එකට මනෝමය ස්වභාවයක තියෙන වචනේ තමයි ධම්මාරම්භ. දැන් අපි හැට රූපාරම්භන වගේ මනසට ධම්ම කියන එකේ ගතිය තේරුම් ගන්නවා නම් මනෝමය ස්වභාවය.
විදර්ශනෙ වෙනුත් ඒකම.
ඒකට උපකාරී වෙන දේවල් වෙනවා වගේ. දැන් ධම්ම හැදෙන්න අපිට මේ දේ හැදෙන්න මොනවද උදව්? කියලා හොයනකොට එකක් තමයි පෙරැස්සු. කලින් අධ්‍යක්ෂකව උදව් වෙන්න පුළුවන්. දැන් මේ මොහොතේ නිර්මාණ මේ දැන් මනස දැන් හිතනවා කියන්නේ මේ මොහොතේ නිර්මාණය. දැන් මේ මොහොතේ හිතන හැබැයි ගියවුත් දෙකුණ දෙයක් නැහැ. උරු පොඩි කාලේ දෙයක් වෙන තමන් ඉස්කෝලේදී දෙයක් ගැන හිතන්න පුළුවන් නේද? එතකොට දැන් එළියේ තියෙන දේද ඔය දැනගත්තේ මේ මොහොතේ නැත්නම් හිතෙන් හද? හිතෙන් හද? ඒකට අන්න පෙර ඇසුර උදව් වෙනවා. අතීතය දැකීම උදව් වෙනවා. දවුනේ උදව් වීමයි මේ දෙයයි කියන්නේ දෙකක්. නේද? උපකාරී වෙනවා. ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වුණා උදව් වුණා කියන්නේ ඒ දෙයම නෙවෙයි. නේද? මම ඔයගොල්ලෝ සමහර විට දානයක් දෙන්න ඕනද? ප්‍රත්‍ය උදව් කරලිය. අපි දෙනවා කියන්නේ දාන්නේ නෙමෙයි. අපි ටික කන්න බැහැ. දාන කියන්නේ වෙන එකක්. දානේ දෙන්න ප්‍රත්‍යය දල් දරුවා නේ. දෙන්නනේ. ඒකට ඒකේ ඔබලෝකෙට අයිති විදිහට නිදන්න දිහා මොකද ආයි පටලෝ ගන්න يعني දැන් ඒකේ කොටසක් කියලා හිතන්න පුළුවන්. ඒකේ කොටස ඒකට ප්‍රත්‍ය වීමක් කියලා කියන්නේ. ප්‍රත්‍ය වීම කියන්නේ හටගත්තු එකේ කොටසක් නෙවෙයි. හැබැයි හට ගැනීමට උදව් වෙනවා. දැන් දැල්ලක් හටගන්න දැන් පහන පහන් දැල්ලක් හටගන්න ප්‍රත්‍ය වෙන එක මොනවාද ප්‍රත්‍ය උදව් වෙනවා. තේ ඔක්සිජන් හරි මොන හරි වාතය ඊළඟට ප්‍රශ්නයක් ඕන උෂ්ණත්වයක් නේද? එතකොට ඒව ප්‍රත්‍ය වෙන දේවල් නිසා ඒව දැල්ල කිව්වොත් හරිද
නැහැ.
ප්‍රත්‍යයෙන් තොරව හටගන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි ප්‍රත්‍ය කියන්නේ ඵලය නෙවෙයි. දැන් මේ කතා කරන්නේ ඵලයක්. අපකරින් ඵලය දැන් ධම්ම කියන ඵලය. ධම්ම කියන ඵලය හැදෙන්න ප්‍රත්‍ය වුණ ඒවා අපිට වෙනම හොයන්න ඕන. හැබැයි මේ ප්‍රත්‍ය ධම්ම නෙමෙයිනේ. දැන් අපිට කියන්න පුළුවන් රූපයත් ප්‍රත්‍ය වුණා. ඒක ඕනක් කියන්න පුළුවන්. ඔය රූපේ කියන්නේ ධම්ම නෙමෙයි. පෙර ඇසුර ප්‍රත්‍ය වුණා. හැබැයි පෙර ඇසුර කියන්නේ මේ ධර්ම කියන එක නෙමෙයි. මේ මොහොතේ ධර්ම කියන්නේ ඵලය. ඒ ඵලය හටගන්න හේතු ටික හොයන්න පුළුවන් හේතුඵල. කරපේටි කියන්නේ සමුදය ධර්මානුපස්සී කියන්නේ අන්න හේතුඵල ටික හොයන්න. දැන් මන කියන එකෙත් අපිට සමුදය ධර්මානුපස්සී වෙනවා ධර්ම කියන එකේ සමුදය ධර්මානුපස්සී වෙනවා. ජත්තායතනෙ සමුදය ධර්මානුපස්සී වෙනවා. පරිද්දායතනෙ සමුදය ධර්මානුපස්සී වෙනවා. සමුදය කියන්නේ දැන් මේකට හේතු ප්‍රත්‍යෙන්නේ මොනවද? මොකක් හින්දාද මේක හටගන්නේ? අපි දැල්ලක සමුදය හොයන්න කිව්වොත් අපිට තෙල් ආවෙනවා, තිරය ආවෙනවා නේද? ඒක ඔක්සිජන්, උෂ්ණත්වය වගේ ඒවා අපිට හොයා ගන්න පුළුවන්. එතකොට ඒ දැල්ල කියන එක අපි දන්නවා ලෝකෙට අයිති දෙයක් නේද? ලෝකෙ තියෙන දෙයක්. ලෝකෙට අයිති කියලා දැනගන්න විදිහක් තියෙනවා. මේ ලෝකෙට අයිති ලෝකෙට අයිති ඉන්ද්‍රිය වලට අහු වෙනවා. ඇයි ඒක? හැට අහුවෙන දෙයක්, කනට අහුවෙන දෙයක්. ඈ කන නාසය දිව ශරීරයේ තියෙන ඒවට ගෝචර වීම ඔක්කොම ලෝකෙට ආයි. ඈ දැල්ල ඇහෙන්නට පුළුවන් කියන්නේ ලෝකෙට. හරි. එතකොට දැන් දැල්ල පහන් දැල්ල ලෝකෙට ආයි. මේ අපි විශ්වාස කරන පහනේ දැල්ල. නේද? ඔක ඇල්ලුවොත් පිච්චෙනවා නේද? ලෝකෙ තියෙන දේ ලෝකෙට අයිති සෝදාගන්න. එතකොට අපි දැල්ලට ප්‍රත්‍ය ටිකක් හොයාගෙන යන්න හේතුව මොනවාද? තෙල්, තීරය, උෂ්ණත්වය, වාතය හරි ඔක්සිජන් හරි ඒක දන්න මට්ටමක දාගන්න. ඒවා උපකාරී. එතකොට මේ උපකාරී වෙන ද්‍රව්‍ය ටික ලෝකෙට අයිතිද නැහැ? ලෝකෙට අයිති. තෙලුත් ලෝකෙට අයිති, තිරත් ලෝකෙට අයිති, ඔක්සිජන්ත් ලෝකෙට අයිති, උෂ්ණත්වය ලෝකෙට අයිති. ඒ ලෝකෙට අයිති කියන්නේ ඉන්ද්‍රිය රෝචනයි. ඉන්ද්‍රිය රෝචනයි. ඉන්ද්‍රිය රෝචනයි. මේ විදිහට අනිත් ආයතනවලට ඕකේ. එතකොට ඒවත් ලෝකෙට අයිති. ඒ කියන්නේ බාහිරයේ දේවල් මොනවාද? එතකොට අපි දැන් දැල්ලට සමුදේ හෙව්වේ තමන් තුලින්ද බාහිරින්ද? බාහිරින්. ලෝකෙ දෙයක් පාගත්ත හැබැයි පාගත්තු ටික අරගෙන ලෝකෙට අයිති. ඒ දේ තමයි විද්‍යාඥයන්ව පරීක්ෂණ කරන්නේ. ඔහොම ගිනින් ගිනින් ඕවල් තව ටිකක් අපිට තේින්නේ නැති ඒවා කරාද. උදන් තියෙන පරමාණු මොළ ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ආ ශක්ති. ඔහොම සේරම ඒගොල්ලෝ හොයාගන්න. හැබැයි ඔය හොයාගත්ත දේලා සෝවන් වෙනවද? අපිට එච්චර අඩු වෙලා නැහැ. අපි හැබැයි එකන සෝවන් වෙනවා. ඒගොල්ලෝ. ඒගොල්ලෝ සෝවන් වෙලා දෙහොත් නැහැ. අපි ටිකක් හොයාගෙන අපි කියනවා හොවන්න. ඒ ඒගොල්ලන්ට හොවන්න වෙනද? ඒගොල්ලෝ හොයන්නේ බාහිරින්. එහෙනම් අපිත් ওই ටික හෙව්වට බාහිරින්. අපිට හොවන්න වෙනනම් ඒක ටිකක් හොවන්න. ඇයි? බුදුන් සුබජාන වහන්සේ ලෝකයයි ලෝක සම්පතයයි හොයන්න කිව්වේ සමානයි. බාහිරින් වල අවදාවා ඇත්ත හොයාගන්න බැහැ. මොනවද ඒ හොයාගන්නේ? හැබැයි ඒකත් ලෝකයක්. ලෝකෙට අයිති දේවල් වල ලක්ෂණ ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සංකතයි පරිච්ඡ සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව කියන්නේ. ඔන්න ඕක හොයාගත්තොත් නම් සෝවාන් වෙනවා. ඔය හොයාගත්ත දේ සංකත ලෝකයට ඇවිදින සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව. සංකතයි කියන්නේ මොකක්ද? හේතු නිසා තමයි හේතු ප්‍රත්‍යයන්ගේ හටගන්නවා කියන සත්‍යය. සංකත පටිච්ච සමුප්පන්නයි කියන්නේ මේ ටිකල් කියන්නේ මේ නැත්තම් මොකද වෙන්නේ දැන්? සමුදේ වේදනාව නම් ඵලය තියෙනවා. සමුදේ එහෙම නැත්තම් ඵලයක් හටගන්නේ නැහැ. ඵලයක් ගැන කතා කරන්න බැහැ සමුදේ වේදනාව. දැන් දැල්ලක් ගැන කතා කරන්න පුළුවන් අර හේතු පිට හේතු නේ. තෙල් විදිහේ දැල්ලයි ඔක්සිජන් මේ උෂ්ණත්වයේ සීරම එකතරේ හේතුනොත් නේද? දැල්ලකට ඕකෙන් එකක් හරියට වුණොත් දැල්ල හට ගන්නෑ. අන්න ලෝකෙට අයින් දේවල් කොහොමද තියෙනවා? එකක් හරියට වුණොත් එකක් හරියට වුණා. මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ මේ ඇතිකල්ලි නෙමෙයි. විමස්මෙන් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි එය වේ නෙමෙයි. මේ ඇතිකල්ලි මේ විමස්මෙන් සති ඉදං හෝති. විමස්ස උපාදා ඉදං උපයති. මේ එකදුන නෑ උපදේ. මෙතන ඵලය. හේතු විතරම ඵලය උපදේ. සමුදේ හටගත්තොත් ඵලය හටගන්නවා. සමුදේ නැත්තම් විමස්මෙන් අසති. ඵලය ගැන කතා කරන්න පුළුවන්. දැන් මේ විමස්මෙන් අසති ඉදං නහෝ. සමුදේ නැත්තම් ඵලය ගැන කතා කරන්න බෑ. විමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධ. ඒක සමුදේ නැති වුණා නිරුද්ධ වුණා ඉදං නිරුද්ධ. ඵලයක් හිතෙන්නේ නෑ නිරුද්ධ. ඒක අපි සමුදයක් අඳුරගත්තොත් මේ සමුදේ නිසායි ඵලය තියෙනවා. ඒ සමුදේ තියෙන තාක්කල් ඵලය තියෙනවා. දැන් ඔයගොල්ලෝ නැති කරන්න හදන්නේ මොකක්ද? දුක. නැති කරන්න හදන්නේ දුක. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක කියන එක ඉස්සෙල්ලා හොයා ගන්න කියලා හටගත්තේ කොහොමද? සමුදය. දුක සමුදය හොයා ගන්නවා. එතකොට දුක්ඛයි දුක්ඛ සමුදයයි කියන දෙක දැනගත්තොත් අන්නවා මේ දෙක අතර පටිච්ච සමුප්පන්න සම්බන්ධයක් තියෙනවා. අර්ථ පටිච්ච සමුප්පන්න සම්බන්ධය සමුදයේ තියෙන තාක්කල් දුක නැහැ. සමුදේ තොරව දුක තියෙනවා කියලා කතාවක් එදෙන්නේ නැහැ. සමුදේ එදුනක් තමයි දුක. දුකට හේතුව යෙදෙන තාක්කල් දුක තියෙනවා. විමස්මේ සති ධම්මෝ. එහෙනම් දුක නැති කරන්න නම් මොකද කරන්න? අපිට සමුදය තියෙද්දි දුක නැති කරන්න පුළුවන්ද? බැහැ. අන්න එහෙම නමක් කරනවා. දුක නැති කරන්න තියෙන එකම විදිහ තමයි සමුදය දුරු කරන්න. සමුදය දුරු වුණ දවසට දුක හටගන්න එකක්. හටගන්න හේතු යෙදෙන්නේ. විමස්මෙන් සති ඉදං නහෝති. විමස්මෙන් අසති ඉදං නහෝති කියන තත්ත්වයට පත් වෙනවා නේ. එතකොට ඉදං නහෝති කියන්නේ නිරෝධය. විමස්මෙන් සති ඉදං නහෝති. මේ ඇතිකති මේ දී කියනකොට සමුදයයි ඵලයයි. විමස්මින් අසති කියනකොට සමුදය යෙදෙන්නේ නැහැ නේද? සමුදය හටගෙන නැත්නම් සමුදය යෙදිලා නැත්නම් ඉඳන් නහෝ අනේ කියන එකක් ගැන ඒක පිළිගන්නේ නැහැ නහෝ උපදින්නේ නැහැ. තමේ ඒකට කියනවා නිරෝධය කියලා. ඒකට සමුදය යෙදුනේ නැත්නම් නිරෝධය. සමුදය යෙදුන ප්‍රතිපදයි. දැන් ඵලයක් තිබුණත් අනිවාර්යයෙන් සමුදය යෙදිනවා. සමුදය තියෙන තැනමයි ඵලය. සමුදය ඉවර වෙලා ඵලය හටගත්තා නෙවෙයි. අකට හරියට ගත්තා. සමුදේ ඉවර වෙලා ඵලය හටගත්තා නම් ඵලය තියෙනකොට සමුදේ තියෙනවද නැහැ. සමුදේ ඉවර වෙලා නම් ඵලය හටගත්තා. සමුදේ වැය වෙලා නම් ඵලය හටගත්තා. අපි ඵලය ගැන කතා කරනකොට සමුදේ තියෙනවද නැහැ. එතකොට ඵලය සමුදේෙන් තොරව තියෙනවද නේද? එහෙම වුණා නම් සමුදේ වෙලා නම් ඵලය හටගත්තේ ඵලය තියෙනකොට සමුදේ තියෙනවද? දැන් ඔක මම තේරෙන්නේ නැත්නම් ගන්න. හාල් වලින් බත්තු. දැන් හාල් නිසානේ බත්. දැන් හාල් තියෙන තැන බත් තියෙනවද? නැහැ. බත්ටි හාල් ටික වැය වෙලා තමයි හාල් ටික දැකුවට පස්සේ බත් දෙන්නේ. බත් තියෙනකොට හාල් තියෙනවා. දැන් එතෙන්දී හාල් වලට වෙනම තියෙන්නත් පුළුවන්. බත් වලට වෙනම තියෙන්නත් පුළුවන්. එතකොට දැන් සමුදයක් අවශ්‍ය නැහැ. බත් තියෙනකොට බත් තියෙන එතන හාල් නැහැ. නේද? ඒ ඵලය වෙනම තියෙනවා. එන මේ ඇති කල්ලි නෙවෙයි කියන කතාව යොදන්න බෑ. මේ ඇති කල්ලි ඒක. එතකොට ඒ උපමාව එතකොට පටිච්ච සමුප්පන්න නෙවෙයි. හැබැයි හේතුක. හරි සයිපත් කියලා කියන එකේ වරදකුත් නැහැ නේ.
අඤ්ඤමඤ්ඤපත්ති.
හාල් නිසාද? හැබැයි මේ ඇති කල්ලි නෙවෙයි කියන ධර්මතාවයට ගැලපෙනවා. එතකොට ඒ හේතුඵල සම්බන්ධය තිබුණාට පටිච්ච සමුප්පන්න නැහැ.
අරකට
තුන කාලයක් තිබුණා. එතකොට ඔන්න තේරුම් ගන්න දැන් හේතුඵල කියන එකයි පටිච්ච සමුප්පන්න කියන එකයි දෙකක්. පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි දහම දැක්කා. හේතුඵල දැක්කට දහම දැක්කා වෙනවා කියලා නැහැ. ඒක කියනවනේ අපි හදාගත්තු
එක. ඒක ලෝකේ තුන පිළිඳ ධර්මතාවය.
හේතුඵල ලෝකෙටයි තියෙන විදිහට හේතුඵලයි දකින්න පුළුවන්. දැන් විද්‍යාඥයෝ හොයා ගන්නවා හේතු ඵල. නේ? මේ හේතු ටික සකස් කළොත් මේ ඵලය වෙනවා. ඔබ තමයි ඒ පරීක්ෂණ කරනවා කියලා කරා. ආයෙ ආයෙ ඒක ඇති කරන්න පුළුවන්. ඒකවල හේතු ඵල සම්බන්ධය දැක්කට පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. පටිච්ච සමුප්පන්න කියන එකේ තියෙනවා මේ ඇති කරු මේ වෙලේ මේ නැත්තම් මොහු වෙන්න බෑ කියන දර්ශනය. ඒ කියන්නේ දැන් ඒකට හරියන උපමාවක් ගත්තොත් ඔය දැන් හෙවණැල්ල ගහක හෙවණැල්ල හැදෙන්නේ අලුව වැටිලා තියෙනවා නේද? දැන් හෙවණැල්ලේ හේතු මොනවාද? ගසයි ආලෝකේ පොළවයි. නේද? ගසයි ආලෝකේ පොළවයි. දැන් අපි හෙවණැල්ල වෙන් කරන්න පුළුවන්ද මේ හේතු වලින්? පුළුවන්. හෙවණැල්ල අරන් ඉන්න මෙහා ගැටේ හේවණැල්ල මෙතෙක් අරන් එන්න බලන්න. අරන් එන්න පුළුවන් නම් හේතුන්ගේ ඵලය මෙතන. එහෙම ගේන්න කිව්වොත් මොකක් කියයි? ගැටේ නැහැ. ඇයි බැරි? හේතු ප්‍රත්‍ය නැතුව ඵලය වෙන් කරන්න බැහැ. මේ ඇති කල්හිමයි මේ කියලා කියන්න වෙනවා නේද? මම දැන් අහුව නැති වුණා දැන් හේවණැල්ල නැහැ. දැන් හාලේ ඉඳලා බත් එකක් ගේන්න කිව්වොත් නම් අරගෙයි. හාල් නැතුව බත් ගේන්න කිව්වොත් පුළුවන්ද ගේන්න? බත් නැතුව හාල් ගේන්න කිව්වොත් ඒ හැබැයි අර හෙවණල්ල ගේන්න කිව්වොත් අවුයි ගහයි පොළොවයි ඉතරව ගේන්න බෑ. ඒ ගේන්න බැරි හේතුවෙන් ඵලය වෙන් කරන්න බැහැ කියන්නේ. ඒකයි මාස්නේ සතිය දන්නේ. අපි ඵලය ගැන කතා කරනවා නම් හේතුවත් එකනම යෙදෙනවා තියෙනවා. සමුදේ ඇති කල්හිමයි ඵලය. කාලයකට යටත් වෙන්නේ. එතකොට තේරුම් ගන්න හේතුව ඉවර වෙලා යන ඵලයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඔය දෙක එකට යෙදෙනවා. තරදෙන් මහන් දැල්ල කියන එක අපි ඔය දැල්ල වෙන් කරගත්තට දැල්ලක් තරන් එන්න බෑනේ. දැල්ල හටගන්නේ තෙල් ටිකක් පිච්චෙන මොහොතේම. ඒ දැල්ලට අදාළ තෙල් ටිකක් පිච්චෙන්නම ඕන. ඒකට ඒ පිච්චෙන ක්ෂණය ගත්තොත් එතන තෙලුයි දැල්ලයි එකට යෙදෙනවා. අපි කාලයකට දාලා වෙනසක් හදන්න බැලුවට දැන් මේක උපමාවක්. අපි තේරුම් ගන්න උපමාවක්. අපිට මේ පිච්චෙන තෙල් ටිකෙන් තොරව දැල්ලක් ගැන කතා කරන්න බෑ. නේද? ඒ දැල්ලට අදාළ තෙල් ටිකෙන් තොරව දැල්ලක් කතා කරන්න බෑ. බෑ මේක මේ ක්ෂණයක බොහොම මේ වෙන කරන්න බෑ. හේතුයෙන් ඵලයෙන් වෙන කරන්න බෑ. බැරිලා පුළුවන් වුණා නම් තෙල් නැතුව දැල් අරන් ඉන්න පුළුවන්. එහෙම බෑ. හරි. බැරි වෙන දැල් අරන් ඉන්න පුළුවන් හේතු පිට නැහැ. එහෙම බෑ. දුක්ඛාර සත්‍යයේ සංගයාර සත්‍යයේ සම්බන්ධයෙන් තේ මිදිනවා. එතකොට දුකක් ගැන කතා කරනවා නම් තණ්හාව යෙදිලා තියෙන්න ඕන. තණ්හාවෙන් තොරව දුකක් නැත. ඒගොල්ලෝ කියන මට හරි දුකයි හැබැයි මට තණ්හාවක් නැහැ. අර ළමයාට කරදරයක් හින්දා මට දුකයි. මට තණ්හාවක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. මට නෙමෙයි මේ අනිත් අයට නෙමෙයි මම කරන්නේ. අනිත් අයට නෙමෙයි ඔය Tamanta කරන්නේ. ඒක පේන්නේ නැතිකම මෝඩකම. ඒක වෙනම කතාවක්. මෝඩකමට පේන්නේ නැහැ මේ Taman සතුටු කරගන්න ඉදරුකට කරන්නේ කියන්නේ. ඒක අපේ මෝඩකමෙන් වහන. අවිද්‍යාවෙන් වහන. පිටා ගන්නවා හේතු ටිකක් නෑ. අනිත් අය මේවා කරන්න නෙමෙයි මේ කරන්නේ. මම මේ මහන්සි ළමයි. ළමයි මේ නෙමෙයි Taman නෙමෙයි. ඒක මෝඩකමට වැඩි. අපි හේතු දාගන්නවා. දුක් විඳින්න හේතු දාගන්නවා. හැබැයි ඒක ඇත්ත හේතු නෙමෙයි. අපි හිත සනස ගන්න බොරු ටිකක් දාගන්නවා. ඒවා දාගන්නම සසරේ යනවා දුක් විඳින්න. ඒක බුදු කෙනෙක් කියනවානේ දුකක් තියනවා නම් සමුදය හොඳට හොයාගන්න. දුකක් තියෙන්නේ තණ්හාව නිසා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අර තමන්ගේ එකම පුතා මැරිලා වලගලා අඬ අඬා ඉන්න තාත්තට කියන දුක ඇති වෙන්නේ ප්‍රිය ජාති නිසා. ප්‍රිය දේවා. එයාට තේරෙන්නේ නැහැ. එයා ගිහින් අර ගමේ ඇයට බිබී ඉන්න ඇයට කියන බුදුහාමුදුර වෙන හැකක් තියෙනවා මේ දුක ඇති ප්‍රිය දේවා. ඒක වෙන්නේ කොහොමද බුදුහාමුදුර වැරදි. ප්‍රිය දේවා නිසා කොහොමද දුක ඇති ප්‍රිය දේවා නිසා සැපනේ. ඒක ඕකේ ආදන්නේ. එතකොට ගමේ ඇයටත් ඔබ කියන මොහොම රජුරුවන්ටත් ඔබ කියන රජුරුවත් අදන බුදුහාමුදුරන්ට වැරදිලා පිය දෙකට සැපේ වයිසත් දුකේ නිකෝ ඊතරස්සේ අර මල්ලිකා දේවි ටිකක් හිතන්න පුළුවන් ඉතාලම මේක නම් මොකක් හරි කියනවා නේද ඒක බුදුහාමුදුරන්ගෙම අහලා බලන්න ඕන කියලා ඊට දුතෙක් කියන අහලා බලනවා මොකක්ද මේ මෙහෙම කිව්වද මේ ඇත්තද කියන්නේ දෙයි ඒ ගැඹුරු දහම තේරුම් ගන්න ප්‍රඥාවෝ මෝඩකමට පේන්නේ නැහැ දෙනි දුක එන්නේ ප්‍රිය දේවල් නිසා තණ්හාව නිසායි දුක ඔක වෙනස් කරන්න බැහැ කාටවත් එහෙනම් මේක පටිච්ච සමුප්පන්න නම් තණ්හාව යෙදුම් නැත්තම් දුක හටගන්න විදිහක් නැහැ. අනේ ඒකයි පිට වැදගත්. දැන් දුකේ හේතුව තණ්හාව. තණ්හාව යෙදුනේ නැත්තම් දුක උපදින්න විදිහක් නැහැ. දුක්ඛ නිරෝධ. හැබැයි ඔබ තේරුම් ගන්න දැන් මෙතන පටිච්ච සමුප්පන්න සම්බන්ධය දකින්නම ඕන. ප්‍රඥාය දැන. ඉතින් අනුකම්පාව යුතුකම අපව මේ මොනවා හරි දායි මතක තණ්හාවේ කොටස තමයි දුක්ඛාරය සත්‍ය දුකක් තියෙනවා මේ ප්‍රඥාවෙන් දකින එකක් තියෙනවා ලෝකෙටයි දුකේ ආර්ය සත්‍යද ඒ ලෝකෙටයි දුකයි කියන එක තව වෙලාවක සැප වෙනවා. එක්කෙනෙකුට දුක තව කෙනෙකුට සැප. එක්කෙනෙක් කඩනකොට හොඳ වෙලේ එහෙම වුනේ කියලා තව කෙනෙක් සතුටු වෙනවා. එකම සිද්ධි. නේ? ඒ ලෝකෙටයි දුක සාපේක්ෂයි. දුක ආර්ය සත්‍ය සාපේක්ෂ නෙවෙයි. එතකොට ලෝකයා දුක කිව්වත් දුක ආර්ය සත්‍යදී දුක. ලෝකයා සැප කිව්වත් දුක්ඛ සත්‍ය දුක හටගත්තේ දුක පවතින්නේ දුක නැති වෙන්නේ දුක අන්නවම දානවා ලෝකේ නම් දුක නයි කතා දෙකක් දැන් සමීපී සූත්‍ර වල කියනවා නේ ලෝකේ කිව්වත් මායය කිව්වත් දුක කිව්වත් සත්‍ය කිව්වත් ආයතන තියනවා නෝ ඔය ටික තියෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක පිළිසඳ දකින්නකොට තේරුම් ගන්න එක. දුක භාගෙද දැකලා හරියන්නේ නැහැ. ලෝකෙටයි තියෙන විදිහට දැකලා හරියන්නේ නැහැ. මොකද ලෝකෙටයි තියෙන විදිහට දැකන්නේ සාපේක්ෂක දුකක් නිසා ඒක ඇත්ත ඇදෙන්නේ. මට වේලාවට දුක වේලාවට සැපයි. පොඩි කාලේ කරවිල දුකයි දැන් සැපයි. එකම දේ. ඒක ලෝකෙටයි තියෙන්නේ. මේ ඒක තව තේරියොත් පුද්ගලයා අනුව ගිය දෙයක්. පුද්ගල පරියාපාය. පුද්ගලයා වෙලාවකට දැකලා. නැත්නම් කෙනෙක් සැපයි කියලා හිතන එක තව කෙනෙකුට දුකයි. දැන් දුක ආර්ය සත්‍යය එහෙම පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ නැහැ. දුක නම් දුක. මනුස්සයාට දුක දෙවියන්ටත් දුක. ධර්මය පායගෙනන දුක න දුක ආර්ය සත්‍යේ නා දිව්‍ය ලෝකෙට ගියා කියලා දුක ආර්ය සත්‍ය නැති වෙන්නේ. බ්‍රහ්ම ලෝකෙට ගියා කියලා දුක ආර්ය සත්‍ය නැති වෙන්නේ. දුක න නැහැ. සාපේක්ෂක දුක නැති. ආර්ය සත්‍ය කියන එක තුන් ලෝකෙටම තුන් භූමියටම පොදුයි. මේ සංසාරේ කොහේ ගියත් දුකම තමයි. කියන්නේ. ආරේ මට්ටමින් දැක්කොත් විතරයි පිළිසඳ දැක්කන්නේ නැත්නම් හරියට දැකලා නැහැ. මොනවා සම්පූර්ණ දුක ආරේ සත්‍ය දැක්කොත් විතරයි සමුදය ආරේ සත්‍ය අහුවෙන්නේ. දුක ආරේ සත්‍ය සමුදය ආරේ සත්‍ය දැනගත්තොත් විතරයි නිරෝධ ආරේ සත්‍ය අහුවෙන්නේ. මේ තුන තිබුණත් විතරයි මාර්ගය අහුවෙන්නේ මාර්ග ආරේ සත්‍ය. ආරේ මාර්ගය දුක දන්නේ නැති කෙනාට ආරේ මාර්ගය අහුවෙන්නේ නැහැ. උපදව ගන්න බැහැ. ඒකයි මේකේ කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අනුච්චති සම්මාදිට්ඨිය. හතරම සම්මාදිට්ඨිය. එකක් තිබුණාට සම්මාදිට්ඨිය වෙන්නේ නැහැ. එකක් පහළ වෙන්නේ නැහැ. දුක හඳුනා ගන්නවා නම් සමුදය දැකලාමයි හඳුනාගන්නේ. සමුදය දැක්කනම් නිරෝධේ දැකලාමයි ඒක හඳුනාගන්නේ. ඔය තුන දැක්කනම් මාර්ගය දැකලා මාර්ගය සම්පූර්ණ කරලා නෙමෙයි මාර්ගය දැකලා දැන් මාර්ගයේ ඥාන දුක්ඛ ඥාන සමුදය ඥාන නිරෝධ ඥාන මග්ග ඥාන හතර එකට තිබෙනවා. ඒක තියෙනවා ගාමපති සූත්‍රයේ කියන එක. එක ඥානයක් විතරක් පහළ වෙන්නේ නැහැ අනිත් තුනෙන් තොරව. එකක් පහළ වෙනවා නම් හතරම තියෙනවා. ඒ එතකොට ඔය හතරට තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය එන්න එක ඥානයක් මාදි. එක ඥානයක් තියනවා නම් තාම ලෝකෙටයි ඥානෙ විතරයි. ඒක ආර්ය ඥානෙ නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව දැක්කා නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව දැකීම මේ ඇතිකල් නෙවෙයි. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. කියන නුවණ මතයි ඔය චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති. සත්‍ය හතරේ සම්මාදිට්ඨිය. මොකක්ද සංවේ? අවිද්‍යාව. සංවේ හොයාගන්න එක දෙයක් තියෙනවා නම් සම්පූර්ණ කරන්න ඕක තමයි මාර්ගය. ඇහක්
තියෙනවා කියලා ඒකම
කනවා. ඇහක් තියෙනවා නම් මොකක්ද සම්පූර්ණ? උදේට අපි හොයාගන්න ඕනේ ඇහත් සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යාව. රූපෙත් සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යාව. ඒක ධර්මයේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ධර්ම පාඩම් කරගත්තට බෑ. දැන් ඇහත් මොකද්ද හේතුව වෙනවා විද්‍යාව කියන. ඔය කටපාඩම.
මනෝගත
සත්‍යය. දැන් අවිද්‍යාව කොතනද වැරදුනේ කියන තැන පෙන්නන්න ඕනේ. ඒක තමයි විද්‍යාව. ඇහැ තියනවා කියනකොට කොතනද වැරදුනේ? මොන මෝඩකමටද ඇහක් පැනෙන්නේ? මෝඩකම මොකද්ද කිව්වොත් විතරයි දැක්කම. මෝඩකම නිසා විද්‍යාව නිසා වචන කිව්වට බෑ. කද්ද මොකද්ද මොකද්ද උතන නොදන්නකම කියන එක දෙන්න. එතකොට ඒක පෙන්නන්න මාර්ගය තමයි ඇහක් තියනවනම් ඇහි සමුදය හොයාගන්න. සමුදය ධම්මානුපස්සී. ඒක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. අධිජත කයක් හරි ගණිත කයක් හරි තියනවනම් ඇත්ත දකින්නවන දිනාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මාර්ගය මොකක්ද. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විදිත. කයයි කිව්වේ එතකොට අජත්ත කය හරි කහින්ද කය. ඒක ඇත්ත දකින්න ඕන දෙනාට කරන්න තියෙන වැඩේ තමයි. එකම මාර්ගය මෙච්චරයි. මොකද සමුදය ධම්මානුපස්සී. කියන්නේ සතර සතිපට්ඨානෙන්තරෝ මාර්ගයක් නැහැ. සතර සතිපට්ඨානේ කායනුපස්සනාව කියන්නේ කය නැත්තම් රූපයක් තියනවා නම් කොහොමද ඒක ඇත්ත දකින්නේ? පිළිසිඳ දකින්නේ. පිළිසිඳ දකින්න මාර්ගයේ පටන් ගන්නේ සමුදය ධර්මානුපස්සී වෙනවා. ඒක මොකද්ද මේ හොයාගන්න කියන සමුදය කියන එක ධර්මයේ කියනවා අජත්ත ආයතනයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍ය බහිද්ද ආයතනයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍ය. ඔය ටික අපි පාඩම් කරගත්තට මදි. දැනගත්තට මදි. දකින්නෙක් වෙන්න ඥාන පස්සන් යථාභූත. දැන් යථාභූත ස්වභාවය අහගෙන පාඩම් කරගත්තට ඒක දැක්මක් කරගන්න. ඥාන පස්සන් යථාභූත. එහෙම වුණත් විතරයි ආශ්‍රවශය කරන්න පුළුවන්. එහෙම නොවුණත් බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නා ඥානතු නා පස්සතු. ඥානතු වහන් දෙක්කවේ පස්සතු ආසවානං කයං මතා. ආශ්‍රවශය කරන්න පුළුවන් කියලා දාන ඥානතු පස්සතු. න අජානතෝ න අපස්ස නොදන්න නොදකින කෙනාට මේක කරන්න බෑ. එහෙනම් මේ දන්න දකින කෙනෙක් වෙන්න දැන් ඒ ආයතන වෙන සතර රූපය ගැන දන්න දකින කෙනෙක් වෙන්න නම් මේ බුදුහාමුදුරුව වැඩ පිළිවෙලක් දෙන්න. මොකද්ද වැඩ පිළිවෙල? සමුදය ධර්මානුපස්සී වෙන්න. සමුදය හොයන්න. සමුදය ධර්මය හොයන්න. ඒක දැක්කොත් එතකොට අපි කරන්නේ දැන් දහහට ගැලපෙනවා. සමුදේ දැක්කොත් විතරනේ සමුදේ නිසා ඵලය කියන නුවණයි. මේ ඇති කල්ලි මේ වෙයි. සමුදේ දැක්කොත් විතරයි මේක සංකතයි කියන්න පුළුවන්. සමුදේ සකස් වුණා කියන්න පුළුවන්. හේතුපත්යෙන් සකස් වුණා කියන්න පුළුවන් සමුදේ දැක්ක. සමුදේ දැක්කොත් විතරයි මේ ඇති කල්ලි මේ වෙයි. ඔය සමුදේ යෙදුම් නැත්තම් ඕක වෙන්න බෑ කියන පටිච්ච සමුප්පන්න ස්වභාවය. එක සමුදය තමන් තුළින් දැක්කොත් විතරයි අවිද්‍යාව ප්‍රත්‍ය කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ අවිද්‍යාව නිසාමයි ඔක හටගත්තේ. මේ මෝඩකම නිසාමයි ඔක හටගත්තේ කියන නුවණ. ඒකට අන්න ඔය ಜಾති තුනම එනවා. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යේ. ඒකයි මේක දහම දන්න දැනෙන දෙනාට විතරයි ආර්ය මාර්ගය. අනිත් අයට ආර්ය මාර්ගය උපදින්නේ නැහැ. සද්ධර්මයේ ඇහෙන්න ඕන. සමප්‍රත්‍යයේ තියෙන්න ඕන. බුදුදහමක් ඇහෙන්න ඕන. බුදුදහමෙන් තමයි අහගන්නේ සංකතයි ප්‍රතිසම්පන්නයි වගේ දේවල්. මේ ඇතිකල්ලි මේලෙයි කියන ධර්මතාවය. පටිසම්පන්න බව. පටිච්චසමුප්පන්න බව අහගන්න ඕන බුදුදහමෙන් විතරයි. හරි? පටිච්චසමුප්පන්න බව දැක්කොත් තමයි බුදුදහම ඔන්න බුදුහාමුදුර දේශනා කරන එහෙනම් පච්චුප්පන්න යෝ ධම්ම තත්ත තත්ත ඉපස්සති. පච්චුප්පන්න ධර්මයක් තියෙනවා නම් එතන එතනම විදර්ශනා කරනවා. ඒකට අතීතේ කරලත් කරන්නේ නැහැ, අනාගතේ කරලත් කරන්නේ නැහැ. ඒ පච්චුප්පන්න යෝ ධම්ම තත්ත තත්ත ඉපස්සති. වර්තමානයේ හටගත්තා නම් මොකක් හරි ධර්මතාවයක් එතන එතනම බලන්න විදර්ශනා කරනවා. විදර්ශනා කරන්න කියන්නේ මොකක්ද? ආයෙත් වෙනවා කරොත්. ඒ වෙලාවේ කයක් හටගත්තා නම් අපි කායන පස්සනා කරනවා. ඒ වෙලාවේ වේදනාවක් හටගත්තා නම් වේදනා පස්සනා. ඒ වෙලාවේ සිතක් චිත්තක් හටගත්තා නම් චිත්තා. ඒ වෙලාවේ ධම්ම පහළ වුණා නම් ධම්මාන පස්සනා. නේද? ඒ වෙයි ඇත්ත දකින්නව නම් පතරස දෙකක් ගන්නට යනවා. ඒක තමයි පස්සනේ. එතකොට දැන් මේ දකින මොහොතේ ඇහැතුයි රූපෙකුයි හටගත්තා නම් ඒක කොයි සතිපට්ඨානයකද දාන්නේ? කාය පස්සනා. ඒ කියන්නේ ඇහත් රූපස්කන්ධේ රූපේ රූපස්කන්ධේ කාය. කායක් විතරද ලහන්නේ. එහෙනම් අපිට කාය පස්සනාව වඩන්න වෙනවා ඔය ඇහි රූපේ ඇත්තද? අජ්ජත් බහිද්ද දෙකේ ඇත්ත දකින්න කාය පස්සනාව වඩන්න වෙනවා. අකට ඉති අජ්ජත්තං වා කායේ කාය පස්සී විහෙරති. බහිද්දා වා කායේ කාය පස්සී විහෙරති. අජ්ජත් බහිද්දා වා කායේ කාය පස්සී විහෙරති. ඉස්සරහදී අධ්‍යාත්මයේ කාය පස්සනා වෙනවන බලින්දේ කාය පස්සනා වෙනවා. ඒතර ඇහෙත් කාය පස්සනා වඩනවන බුද්දේ කාය පස්සනා වඩන. ඇහි කාය පස්සනා වඩද්දී මොකද්ද දැන් කරන්නේ? ඇහ සමුදේ බලන. එතකොට දැන් වර්තමානයේ පච්චුප්පන්න මොහොතේ සමුදේ බලනවා කියන්නේ දැන් ඇහැ හටගන්නේ කොයි වෙලාවේද? සර්දාන මොහොතේද දකින්න. දකින්න. දැන් අපි දකින මොහොතක තමයි ඇහැගෙන විදර්ශනය කරන්නේ. නේද? දැන් දකින මොහොතක් තමයි මොනවා හරි දෙයක මොහොත. අරගෙන අපි විදර්ශනය කරනවා. දැන් තේන මොහොතේ ඉබදුන ඇහැගෙනයි දැන් හොයන්නේ විදර්ශනය. තේන මොහොතේ හටගත්ත රූපය ගැනයි විදර්ශනා කරනවා. තේන මොහොතේ හටගත්ත ඇහැ. දැන් තේන මොහොතේ ඇහක් තියෙනවද? තේන මොහොතේ කනක් තියෙනවද? එහෙම හුවත් නැහැ. තේන මොහොතේ නාසයක් තියෙනවද? තේන මොහොතේ දිවක් තියෙනවද? තේන මොහොතේ ඇහක් තියෙනවා. තියෙනවා නේද? ඇහක් ඉපදුණා හින්දා තමයි තේරෙන්නේ. තමන්ගේ ඇහ තියෙනවද කියලා මේ අහන්නේ. මේ අහන්නේ දකින මොහොතේ. ඇස් පියාගෙන ඉන්න මොහොත නෙවෙයි. දකින මොහොතේදී ඇහක් තියෙනවද? තියෙනවා. ඒක නැගීමා නම් බොරු. දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. නිකන් දෘෂ්ටිය නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය. අපාය යනවා කියන්නේ. එමත් කියනවා නම් අය දෘෂ්ටි කඩාගන්නේ. තේන මොහොතේ ඇහක් නැහැ කියුවොත් කෙලින්ම අපාය යනවා. නැතන දෘෂ්ටියට අපාය දැන් තමන්ගේ ඇහැ දැන් පේනකොට අපි දන්නවා ඇහක් තියෙනවා කියලා නේද? දැන් මොකක් හරි දිහා බලලා හිතන්න. පේන මොහොතේ ඔය පෑන් එක දිහා බැලුවොත් ඒ දකින මොහොත ගැන නේ පච්චුප්පන්න මොහොත. ඒක පච්චුප්පන්න මොහොතේ ධර්මතාව මොනවද? පෑන් එකයි ඇහැයි. ඔක දැනගත්තු විඤ්ඤාණය. ඔය තුන හටගත්තද නැද්ද? Taman ඔය පෑන් එක දිහා බලනකොට ඔය තුන හටගත්තද නැද්ද? හටගත්තා. ඇහෙත් හටගත්තා, රූපෙත් හටගත්තා, ඒ දැනගත්තු හිතත් හටගත්තා. අරගත්තේ නැද්ද? තමන් ඉන්න දැනි පටන් ගන්න. කටපාඩම් කරපු එක උදෙන්ට දාන්න එපා. කටපාඩම් කරපු එක දැම්මොත් මිත්‍යා දෘෂ්ටි අපාය යන්නේ. එහෙම දෘෂ්ටිගත වෙන්නේ නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. රූපයක් තියෙනවා. ඕක දකින්න නම් ඇහැ කොහොම ඇහැ වැඩ කරපු හින්දා තමයි පේන්නේ. ඇහැ බලන්න නැත්නම් ඕක පේන්නේ නැහැ. නේද? ඊළඟට හිතකුත් හැදෙනවා. එතකොට ඇහැයි රූපෙයි විඥානේ චක්කු විඥානේ. තින්නම් සංගති පස්සෝ ස්පර්ශය හටගත්තද නැද්ද? හටගත්තා. ඒ මොහොතේ චක්කු සංපස්සය හටගත්තා. නේද? එතකොට ඕක ලෝකයාගේ ස්වභාවය. සාමාන්‍ය කෙනාගේ ස්වභාවය මොකක්ද? ඇයි රූපේ චක්කු විඥානය? හරි සුදුසුක තියෙනවා තින්නම්පස්සේ විපස්සය. දැන් ඔතන කරුණු තුනක් තියෙනවා. ඇහැයි රූපේ විඥානය. විඥානය හටගන්නේ මොකක් නිසාද? ඇහැයි රූපේ නිසා. ඇහැයි බඳුන් නැත්නම් විඥානය හටගන්නේ නේද? චක්කු විඥානය නේ යහන්නේ. ඇහැයි බඳුන් නැත්නම් චක්කු විඥානය හටගන්නේ නැහැ. ඒ ඇහැෙන් දැනගන්න රූපේ තිබුණ නැත්නම් චක්කු විඥානය හටගන්නේ නැහැ. ඇහැයි රූපේ නිසා චක්කු විඤ්ඤාණය හටගන්නවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණය. පින්න සංගතේ පස්ස අන ස්පර්ශය පස්ස පච්චය වේද. දැන් එක දකිනකොටම දුක් වේදනාව හටගන්නවා. මම ඔක් කරන්නේ දැක තමයි වෙන්නේ ඉන්නේ දැක්කේ ඩාලිය තමයි ඉන්නේ. පස්ස පච්චය වේද යන්නේ දේති සංසංජාන යමක් මේ වේද යනුදා යම් සංජානාති තන්තරකේති යමක් අඳුරා ගන්නවා ඒක ගැන මම කල්පනා කරනවා විතරයි. යම් විතක්කේ තන්තරකේති යමක් කල්පනා කරයිද නම් ප්‍රපංච බවට පත්වෙනවා. පතෝ නිදාන මේක තමයි යන්න නිදාන හේතු. හේතු මොකටද? සංදා චරන්ති සංසාරේ ඇවිදින්න. සංදා චරන්ති දැන් මොන සංසාරෙද? දැන් අතීත අනාගත පච්චුප්පන්න චක්කු අඤ්ඤේසු රූපේසු. අතීත අනාගත පච්චුප්පන්න චක්කු අඤ්ඤේසු රූප ගැන අන්නදාන සම්පදාය ප්‍රපංච සම්ඥා සංසාර පංච චරන්ති. එහේ ඔය ඇවිදින ලෝකේ ලෝකෙට අහුුණා. ඇවිදින්න පුළුවන්. මේක සිද්ධ වුණේ කොහොමද? ඇහැ රූපේ නිසා චක්කුඤ්ඤාය පහළ වුණා. තින්නම් සම්බන්ධ පස්සෝ රසපච්චය වේදන ඕ සාමාන්‍ය කෙනාගේ තත්ත්වය. ඊළඟට උන්න බුදු කෙනෙක් පෙන්නලා දෙනවා ඔහුගේ තව ධර්මතාවයක් තියෙනවා. මොකක්ද ඒ? ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කුඤ්ඤාය ඇති කල්හි චක්කුස්මින් සති රූපේ සති චක්කුඤ්ඤායේ සති ඉමස්මින් සති. මෙන්න මේවා ඇති කල්හි මොකද වෙන්නේ? පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤා වෙස්සති. පස්සපඤ්ඤාත්‍ය පහෝ ගන්නවා. ආනමෙන්තර මිච්ඡති ඔය සිද්ධිය විද්‍යනා. චක්කුස්මින් සති රූපේ සති චක්කුඤ්ඤායේ සති. පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤා වෙස්සති ආනමෙන්තර මිච්ඡති. සත්‍ය කල්හි රූප ඇති කල්හි චක්කුඤ්ඤාය ඇති කල්හි අසමඤ්ඤාත්‍ය පහවනවා කියන එක විද්‍යමානයි. අසති උනානම් ඊළඟට චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඤ්ඤානේ අසති. අසති කියන්නේ ඒක පිළිතරලා නැහැ. සක් කියන එකකුත් නැහැ. රූපයක් කියන එකකුත් හටගෙන නැහැ. විඥානයක් හටගෙනත් නැත්තම් දැන් මොකද වෙන්නේ? පස්සපඤ්ඤාතිය. පස්සපඤ්ඤාතිය පඤ්ඤා බෙසදී. පස්සපඤ්ඤාතිය පනවනවා කියන එක නිකන් තානා විඤ්ඤති දකින්න බෑ. පස්සපඤ්ඤාතිය ආසති වේදනා පඤ්ඤාතිය පඤ්ඤා බෙසදී. මේ තණ්හාන විඤ්ඤති. පස්සපඤ්ඤාතිය නැත්තම් ඒ නිසා වේදනා පඤ්ඤාතිය හටගන්න බෑ. ඒ වගේ අර ප්‍රපංච දක්වා මොකක්වත් හට ගන්න බෑ. දැන් සමුදාය චරන්ති වෙන්න බැරි වෙනවා. අතීත අනාගත පටිච්චසමුප්පාදය. එතන මොකද්ද මේ අසති කතාව? මොකද්ද මේ සති කතාව? ඉමස්මින් සති දන් හෝති. ඉමස්මින් අසති දන් නහෝති. පටිච්චසමුප්පන්න ස්වභාවය නේද? සිහිය තිබුණත් නැතත් සති කතාව වෙනවා. ඇති කල්ලි රූපේති කල්ලි තත්ඥාන ඇතිලා සිහියෙන් බලන්න අර ෆෑන් එක දිහා. අර මොකද වෙන්නේ? ෆෑන් එක පේනවද නැද්ද? පේනවා. දැන් ඇහැ හටගත්තද රූප හටගත්තද චක්ඥාන හැදලා ඇති කල්ලි සිහිය තිබුණත් සත්ව ඒව ගැන සිහිය නැතුව බැලුවත් ඒත් සතිම තමයි. ඒත් ලෝකේ කරුණ. ඊට සිහිය තිබුණාට බුදුදහමක් අහලා දැනගත්තු සිහිය යදුන් නැත්නම් ඇත්ත දකින්න බෑ. රහත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවපත්තේ ඒ රූපේ පෑන් එක තියෙකෝ. ඒකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවපත්තේ කියලා දකින්න දහම අහලා නැති කෙනෙකුට බෑ. බුදු දහමක් අහපු නැති කෙනෙකුට ඒ වගේ දෙයක් නෑ. ඒකොල්ල කියන්නේ ඇස් දෙක වහගෙන හිටියාම අසද. ඇහැ පේන්නේ නැතුව හිටියනම් අසද. අන්ධෙක් වුණා නම් අසද. එහෙනම් නිවන් දකින්න හරි ලේසි. ඇහැ අන්ධ කරගත්තාම නෑ. ඒ බුදු දහම අහපු අය නෙවෙයි. නේද? එතන අසති කතාව දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇහැ භාවිතී කරන්න නිමිති අරගන්න එපා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහීතෝ. ඇහැ රූප දැක්කට නිමිති අරගන්න එපා. ඇහැ රූප දැක්කට කියන්නේ මේ අපිට තේරෙන භාෂාවෙන් ඔය කියන්නේ. නැත්නම් ඔය කියන්න බෑ. නේද? ඇහැ රූපයි ගැන කතා නොකර කතාව කියන්න පුළුවන්. තේරෙන භාෂාවකින් ලෝකයට කියන්න ඕන වචන යොදා ගන්න. ඒකෙන් කියන්නේ ඇහැ තියෙනවා රූප තියෙනවා කියන එකට යන්න එපා. මේ සිද්ධියදී වෙන්න ඕන දෙයක් කියන්නේ. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහීතෝ. දැන් අපි නිමිති ගත්තේ කොහොමද? නිමිති නොගන්නේ කොහොමද කියන එක හොයාගන්න. මේ ඔය සිද්ධිය. ඔය සිද්ධියදී කියන්නේ මේ දැකීම කරන මොහොතේදී. ඒ ගැන මේ කතා කරන්නේ. දකින්න නැති වෙලාවක් ගැන නෙවෙයි ඔය කතා කරන්නේ. අසති කියන්නේ දකින්න නැති වෙලාවක් නෙමෙයි, දකින්නවා. දකින මොහොතේ පෘථග්ජනයට ඔය ඔක්කොම සති. ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය. ආර්යයන් වහන්සේට අසති. ඇයි? ඒ ඡාති තුන සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනා නම් ඔය තුන උපදින්න බෑ. විද්‍යා ප්‍රත්‍යයෙන් උපදිනේවා විද්‍යා ප්‍රත්‍යේ නොවුනත් නැහැ. අපි දැල්ලට ප්‍රත්‍ය වෙන ඒවා කිව්වනේ නේද? තෙල් ඉතිරියාලෝ මේ ඔක්සිජන් උෂ්ණක් ඒවා ප්‍රත්‍ය නොවුනත් එහෙම දැල්ල උපදින්න බෑ. එහෙනම් මේ සමුදේදී ප්‍රත්‍ය වෙන දේවල් ටික හොයාගත්තොත් ඒවා යෙදුන් නැත්නම් සමුදේ නැති කල්ලි ඵලයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. එන ඇහි රූපේ චක්කු විඥානේ සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනොත් ත්‍රාපිතව හටගත්තට අවිද්‍යාව ප්‍රත්‍ය නොවන මනසකට උපදී නැහැ. ත්‍රාපිතව උපදින හින්දා අපිට නිමිති ඉතුරු වෙනවා. හටගන්නේ නැති මනසකට නිමිති ඉතුරු වෙන්න බැහැ. චක්ුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහිරෝ. ඒ රහතන් වහන්සේ අපි ගැන නෙමෙයි කියන්නේ, අපි ගැන කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිතක් විඥාන තින්නබ්බංගති කොටස්. හැබැයි එක වෙන්නේ චක්කුස්මින සති රූපේ සති චක්කු විඥානේ සති. ඇයි ඒවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදී නැහැ. එතකොට චක්කුස්මින නසති රූපේ සති චක්කු විඥානේ අසති ස්වභාවෙද තියෙනවා කතා කරන්න පුළුවන්. එතකොට මොකක්ද එන්නේ අසති? එහෙනම් අපි ඇයි අවිද්‍යාවෙන් ඇහැක් උපන්නේ කියන එක හොයාගන්නවා.
ඇයි අවිද්‍යාවෙන් රූපයක් උපන්නේ කියන එක
හොයාගන්නවා. මොකක්ද ඔතන තියෙන අවිද්‍යාව? මොකක්ද ඔතන තියෙන මෝඩකම? හොයන්නේ සමුදේ හොයන්නේ නිකම්ම අවිද්‍යාවත් තියෙන කියා හිතන හරියන්නේ අපි හොයාගන්න දැනගත්තට මදි. දැක්මක් කරන දැක්මක් කරගත්තොත් විතරයි දැර්ශනය කරන්න. දැනගත්තට ඔය දෘෂ්ටිගත දැක්ම වෙන්න නම් ඒකට බුදුරජාණන් වහන්සේගේ උපදේශන තමයි කියන්නේ සත්‍යගතා. සමුදය ධර්මානුපස්සී වෙන්න වෙනවා අජ්ජත් එකයි බහිත් එකයි. මොනවද අජ්ජත් එක? බහිත් දැන් ඔය කියන ඇහැ ඔය දකින මොහොතේදී පේනවා. ඇහැට පේනවා. ඔය කියන ඇහැ ඇහැට පේනවා. තමන්ගේ ඇහැ තමන්ගේ ඇහැට පේනවා. ඒක නේද? අර ලස්සනට ළඟින් නුවන් කොහොමද? ඇහැක් නුනද නැද්ද? ඇහැ කියනකටම ඇහැක් පේනවා. ඒක වෙන්නේ ඇහැට නෑ. එහෙනම් කොහොමද වෙන්නේ? ඉන්නද මනස?
අන්න සමුදේ
නෑ. දකින්න නම් ඇහැක් තියෙන්න ඕන කියලා හිතලා මෙන්න මේ වගේ ඇහැක් තියෙන්න ඕන කියලා බෙන්නේ හිත. ඇහැද හිතද මොකක් කරන්නේ? ඇහැට වෙන්නද මේ වගේ ඇහැක් කියලා නැත්නම් හිතටද වෙන්නේ? මගේ ඇහැ මේ වගේ කියලා පෙන්නේ හිතට නේද? තමන්ගේ ඇහැ මේ වගේ කියලා මේ මොහොත. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි මේ ක්ෂණේ නෙමෙයි. පච්චුප්පන්න යෝධම තත්ත තත්ත්වයකස්තේ ඒ මොහොතේ තත්ත තත්ත්වයකස්තේ කියනවා. එතකොට මේ මොහොතේ ඔය දකින්න තියනවා කියපු ඇහැ මොන වගේද කියලා පෙන්නේ ඇහැටද හිතටද? හිතට. දැන් අපි පොට්ටකට කලින් කතා කළා හිතට පේන ඒවා මොනවද? දන්න. හිතට පේන්නේ දන්න. හිතට පුළුවන් ද එළියේ තියෙන රූප පේන්න? නෑ. ධම්ම කියන්නේ මොනවද? මනසේම මනෝමය. එහෙනම් ඔය දැනගත්තු ඇහැ හිතට නම් පේනවා. ඇහැට නෙමෙයි නේද? ධම්මාරම්මණයක් නේද? දැන් තමන්ගේ ඇහැ කියලා දැනගත්තු ඇහැ ඇහැට දෙන්නේ නැහැ. ඒලා තියෙන්නේ හිත. එහෙනම් ධම්ම නේද? මන ධම්ම මනෝ විඥානයක් නේද? ධම්මා. දැන් ධම්මාරම්මණයක් තමයි ඔය දැක්කේ. දැන් තමන්ගේ ඇහැ ගැන මීට කලින් ඉගෙනගෙන නැත්තම් අත්දැකලා නැත්තම් නිකන් අත දරුවෙක් කියලා හිතන්න. එයාට ඇහැ ගැන උගන්වලා නැහැ. එයා දැනගෙන නැහැ. එයාට පෑන් එක වේද නැද්ද? වේද. එයාගෙන් ඇහුවොත් එයාගේ හැගෙන එයා විස්තර කරයි. ඔය පෑන් එක පෙනුනේ නැහැ. නෑ
නෑ.
බෑ අපි විස්තර කරනවා නේද? එයා දන්නේ. එහෙනම් දැන් අපිට ඉපැතුන ඔය ඇහැ උපදින්න අරයට නැති හේතු ටිකක් අපිට. පොඩි දරුවට ඒ දුන්නේ නැති හේතු ටිකක් අපිට එදිනා නේද ඔය කියපු ඇහැ උපන්න. පෙර ඇසුර මේ මොහොතේ සිද්ධියක් නෙමේ ඔය. කලින් ඉතුරු කරගත්තු නිමිති ටිකක් නේද ඔය වෙන්නේ. දැන් කලින් ආයතන පාවිච්චි කරලා ඉතුරු කරගත්තු නිමිති ආශ්‍රය. පෙර කර්මය. පෙර නිමිති ඉතුරු කරගත්තා. පෙර කර්මය. දැන් තියනවා කියපු ඇහැ පෙර කර්ම. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා චක්කු බික්කවේ පුරාණ කම් එතනවා පෙර කර්මයක් කියලා. සාකච්ඡා කරනවා සාකච්ඡා දැන් මේ මොහොතේ ඇහැ හදාගත්තේ පෙර කර්මයක්. හැබැයි මේ පෙර කර්මේ බලපාන්නේ අවිද්‍යාව තියෙන කෙනාට විතරයි. ඈ? අවිද්‍යාව දුරුණ මනසට පෙර කර්මෙන් හැදෙයිද? නෑ නෑ. ඒක නෑ. ඒක හැදෙන්නේ නෑ. ඒක නිදිතු කරගන්නේ. නිදි හදන්න හැදුවොත් නිතරුවේ දැකීම දැකීම විතරයි වුණොත් මෝඩකමට පණවපු ඇහැ පැනෙන්නේ නැත්තම් දැන් පෙර කර්මයක මොකක් වෙයි? ඒක ගැන කතා කරන්න බැහැ. දැන් විපාක පැත්තෙන් කතා කරන්න ගියොත් එතකොට දැන් මොකද විපාක? මෝඩකම තියෙන කෙනාට විපාක තියෙනවා. මෝඩකම නැති කෙනාට විපාක දෙන්න බෑ. නේද? එයා ලෝකේ හදන්නේ. එයා දුක සකස් කරන්නේ. නේද? දුක ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් අසක් තමයි රහතන් වහන්සේට තාම විද්‍යාව දුක්කෝ මනස. අපේ මෝඩකමට රහතන් වහන්සේට විපාක දෙන්න හැදියාට විපාක දුන්න දුක හැදෙනවා. දුක ඉදිරියට විරුද්ධ කරගන්න බොරුව. මේක තේරුම් ගත්තොත් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගත්තොත් ප්‍රශ්නේ එන්නේ. එතකොට දැන් තේරෙනවද? හැ අන්න බලන්න. සංකතයි අවිද්‍යා ප්‍රත්‍ය පටිච්ච සමුප්පන්නයි කොහොමද කියලා තියෙනවනේ. මේ මොහොතේ පරික්ෂණයේදී ඔබ අහුවෙන්නේ ඈ අච්චුප්පන්න යෝධම්මන් තතදත්ත විපස්සති කළොත් තමයි ඒ ටික අවුල. මේ මහතේ ඇහැ පාවිච්චි කිරීමේදී දැන් හොයන්න ඕන මොන ඇහැද? ඔය ඇහැ දැනගත්ත කොහොම? දම් ඇහෙන් දැක්කනේ. මේ ධම්ම කියන්නේ මොනවද? මනෝමය. මනෝමය දේවල් හැදුවේ කොහොමද? පෙර ඇසුර උදව් කරගෙන. අවිද්‍යාවෙන් හදන්න කලින් කර්ම උදව්. අවිද්‍යාව යෙදුනේ නැත්තම් ඇහැක් හදයි බලන්නේ නැහැ. දැන් ඇහැක් හදා නැත්තම් ආශ්‍රව වෙන කතාවක් තියෙන්නේ නැහැ. කර්මක්ෂය අනන්ත සංසාරේම කර්ම බලපාන්න බැහැ මේ මොහොතේ අවිද්‍යාව යෙදුනේ නැහැ. නැත්තම් මේ ජීවිතයේ ඇහැ හදාගෙන හිටියේ නැත්තම් අර අතීත ජීවිතයකින් හරි හැදලා ගන්න කටත්තා ගන්න කොහේ හරි තැනකින් නිමිත්ත ඇදලා ගන්නවා විද්‍යාවෙන් හදන තාකල්. මේ මොහොතේ අවිද්‍යාවෙන් ඇහැ උපදින තාකල් ඒක හදන්න ප්‍රත්‍යතික කොහෙන් හරි ගන්න. මේ මොහොතේ අවිද්‍යාවෙන් මේක මේ මොහොතේ අවිද්‍යාව කියලා දැනගත්තු ගමන් අවිද්‍යාව එන්නේ. එතන අවිද්‍යාවෙන් උපදින දේවල් උපදින. නම් වතුරේ බල්ලා අවිද්‍යාවෙන් හැදන්නේ වතුරට දිලන්න බල්ලෙක් ඉන්නාද? නේද? එයාට බල්ලාගේ ලක්ෂණ කොහොම කතා කරන්න පුළුවන් කලින් මේවා සම්බන්ධ කරගෙන. ඔය බල්ලා අතීතේ පව කරලා තියෙන එකයි ඔය බල්ලගේ කිසිම කෙට්ටු විලාය. ඔය බල්ලා කැත අතීතේ පව කරලා තියෙනවා. ඔය බල්ලා දාස්තන අතීතේ තීන් කරලා තියෙනවා. තේරම කතා කරනවා. ඒ අතීතේ කර්මපද අහු වෙනවා ලෝකේ කරන්නේ. ඒක අමනස්ස කතා ලම්මයි. හැබැයි මේ මොහොතේ අවිද්‍යාවෙන් කරන සංඛාරය දැක්කෝ. දැන් මොකද වෙන්නේ? පෙර කර්ම වලට විපාක වල. ඔබ තියෙන්නේ මොඩකම තියෙනකන් විතරයි කියන්නේ නේද? අවිද්‍යාව තියෙනකන් විතරයි. අවිද්‍යාව යෙදුනේ නැත්නම් සකස් වෙනවා. දැන් සංකත ටිකට මොකක් වෙයිද? අසන්න මොඩකමට හදන ටික උපදින්නේ නැති නිරෝධ නේ. දැන් ඕක තේරුම් ගන්න මොකක්ද අපි කළේ? සමුදේ වැච්චරයි. සමුදේ හොයාගෙන ගියා. ඇහි සමුදේ හොයාගෙන මේ මොහොතේ ඇහි සමුදේ මොකක්ද? මේ පච්චුප්පන්න යෝධන සම්පතවත් පිස්සු. ඊළඟට දෙයක් කදී නෑ. මම මහලුකුවට පාඩම් කරගත්තේ නෑ වචන කොට. මේ මොහොතේ ඇහ හටගත්තු කොහොමද? දැකට වෙන්නේ නැද? හිතෙන්නේ දැක්කේ. ඇහට වෙන්නේ නෑ මේ මොහොතේ. නැහොව හිතෙන් හදපු හැක් නේ හිත දැකලා. හිතෙන් හදපු හැ මේ මේ එළියෙන් තිබේ මෝඩකම්. ශරීරයටයි. නේ මේ ක්ෂණේ ඇහක් තියනවා කියලා ශරීරයට අයිති කලේ මොඩකම්. නේ මේ මේ හිතෙන් හදපු ඇහක් නේ හිතද? දහම් හිතෙන් එකක් හදාගත්ත හිත තමයි හිතෙන් දැක්කේ. හදාගත්තේ මොනවා උදව් වෙනවා? පෙරැස්සෝ අය උදිනී කීතුරු කරගත්තු ඒවා ඒවා ගත්ත බව නොදන්න තමයි හින්දා නේද? මනසෙන් හැදුවා කියලා නොදන්න කමට එළිය එකක් බාරගත්තු හිඳ තමයි ඔක්කොටම වැඩ කරන්න පුළුවන්. මේ හැටකාරන්නේ ඔය ඇහ තියනවා කියලා දැනගත්තේ දැක්කට පස්සේ නේද? ඒ දැකීමට උපකාරන්නේ මොකද? ඊට පස්සේ දැනගත්තු එක. දැක්කට පස්සේ නේ ඇහ තියනවා කියලා දැනගත්තේ. එහෙමද? මේ මොහොතේ ඇහැදීනා කියලා දැනගත්තේ දැකීම වෙලාද නැද්ද? දැකීම වෙලා. එහෙනම් දැකීමට උදව් වෙනවද ඊට පස්සේ දැනගන්නේ? ඊට පස්සේ සකස් කරන්නේ නැහැ. දැන් මේ මොහොතේ විදර්ශනයෙන් කරන්නේ මේ මොහොතේ ඇහැදීනා කියලා දැනගන්නේ කොහොමද? තේන පැහැන් එක පේන නිසානේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ නේද? පෙනුම් නැත්නම් ඇහැ තියෙනවා කියලා දැනගන්නේ නැහැ. එහෙනම් පෙනීමද ඉස්සෙල්ලා උනේ ඇහැ තියෙනවා කියලා දැනගන්න එක? පෙනීම ගැන කල්පනා කරන්න කිව්න්නේ නැද්ද? පේන්න නම් ඇහැක් තියෙන්න ඕන කියලා දැනගන්න. කල්පනා කිරීමද ඉස්සෙල්ලා උනේ පෙනීම? පෙනීම. ඒතර කල්පනා කරලා හදපු ටික පෙනීම සිද්ධ කරලා නැහැ. පෙනීම ගැන හිතන්න ගිහිනුයි පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා හිතලා දැනගත්තා. දැන් අපි හිතලා දැනගත්තා කියන එක දන්නේ. ඒ පෙනුම නැහැ මනස නිර්මාණයක් කියන එක දන්නේ. එතනයි ප්‍රශ්න. ඒක මෙහෙ මේ ඇහැ සංකතයි කටිච්ච සම්පන්නයි අවිද්‍යාපත්‍යයෙන් කියන එක දන්නේ. මේක දකින්න නම් සමුදේ හොයාගෙන යන්න. පච්චුප්පන්න යෝධනම තතරත්ව විපස්සති තැනට එන්න. හොඳයි, දැන් පොඩි විවේචයක් ගන්න ඉන්න විතරයි.